ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් මේ SBS ගුවන් විදිලියේ පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට අවශ්‍ය තොරතුරු සිදුවීම් සහ කතාංග සිංහල භාෂාවෙන්.
ඔස්ට්‍රේලියාව තුළ ලිංගික හිංසනය අපරාධයක් වශයෙන් සැලකෙනවා. යම් ආකාරයක තර්ජනය කිරීමකින් බලහත්කාරයෙන් හෝ ඔබේ කැමැත්තකින් තොරව ඔබව ලිංගික ක්‍රියාවකට පොළඹව ඇතනම් එම අපරාධකරු නීති හමුවට ගෙන ඒමට පොලිසියට වාර්තා කිරීමට ඔබට අවශ්‍ය විය හැකි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඔබට නීතිමය වශයෙන් සහ මානසික වශයෙන් යම් ආකාරයක පීඩනයක් ගෙන දිය හැකි. මේ හේතුවෙන් එවැනි නීතිමය ක්‍රියාවලියකදී අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධයෙන් අද සෙටල්මන් ගයිඩ් විශේෂාංගයෙන් ඔබට ගෙනෙනවා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ දිනකට ලිංගික අතවර සිදුවීම් 85ක් වාර්තා වෙනවා. එමෙන්ම සෑම යෞවනයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට වඩා පිරිසක් ඔවුන්ගේ ජීවිතයේදී අනවශ්‍ය ලිංගික අත්දැකීම් අත්විඳ ඇති බවත් අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. ඔබ ස්ත්‍රී දූෂණයකට ගොදුරුවෙකු නම් හෝ ඔබේ එකඟතාවයකින් තොරව වූ ලිංගික සංසර්ගයකට ගොදුරු වී ඇත්නම් ඔබ එම අපරාධකරු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට වාර්තා කිරීමට අවශ්‍ය මොහොතක සිටිය හැකි. නමුත් බොහෝ විට ඔබ දැඩි මානසික පීඩනයකට මුහුණ දීමෙන් අනතුරුව මෙවැනි තීරණයකට එළඹෙනවා. ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් කෙලි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ විමර්ශන සිදු කරන විශේෂඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් පවසන්නේ මේ පිළිබඳව වන ඇතැම් වාර්තා පොලිස් සාමාජිකින් හරහා පැමිණෙන අතර ඇතැම් වාර්තා ඍජුවම කාර්යාලයට පැමිණෙන බවයි.
Some reports come via the uniform members. And some come directly to our office. We encounter a person who's experiencing trauma, so their level of vulnerability is extremely high.
පැමිණිලි කරුවන් ලෙස හඳුන්වන ලිංගික අපරාධයට ගොදුරු විඳිතින්ගේ ප්‍රකාශය කෙටුම්පත් කිරීමේදී සහ සාක්ෂි සැපීමේදී ඔවුන්ට උපකාර කිරීම අපරාධ විමර්ශන සිදු කරන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධාන වගකීම් වලින් කොටසක් වෙනවා. ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් පවසන්නේ විඳිතින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම තම කණ්ඩායමේ ඉලක්කය වන අතර වැඩිදිකරුවන් හඳුනාගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.
We have four goals. First is to protect the victim and support them. Then we are bound to thoroughly investigate all reports that come to us. And as part of that, we gather evidence and find out if the crime has been committed. And then we identify and catch the offenders and take them before the court.
විඳිතීන්ව ඔවුනට විශ්වාසදායක සහාය ලබා දෙන්නෙකු තමන් සමග පොලිස් ස්ථානයට රැගෙන යාමට දිරිගන්වනු ලබනවා. සාක්ෂි එක්රස් කිරීමේ සහ පොලිස් ප්‍රකාශ කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය විඳිතීන්ට නැවතත් කම්පනයක් ගෙන දිය හැකි වීම ඊට හේතුවයි. විඳිතීන් හට කතා කිරීමේදී එය ඔවුන්ව නැවතත් කම්පනයට පත් කළ හැකි බව මතක තබා ගත යුතු බව තමන් පරීක්ෂකයින්ට නිතරම සඳහන් කරන බව ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් පවසනවා. එමෙන්ම මොනික් පෙන්වා දෙන්නේ කම්පනයට පත්තුවන්ගේ අවධානම් මට්ටම අතිශයින් ඉහළ අතර ඔවුනට සවන් දීමත් ඔවුනට කාලය ලබා දීමත් අත්‍යවශ්‍ය වන බවයි.
I remind my detectives all the time that whenever they speak to a complainant, they need to take a moment to remember that coming to the police station may be the biggest and most stressful event the complainant had post the traumatic event of the attack. So we need to give that person our time and we need to listen to them and we need to be open to what they are saying to us.
ලිංගික හිංසනයකට හෝ අපරාධයකට ගොදුරු වීමෙන් පැය කිහිපයක් ඇතුළත විඳිතයා බලධාරීන් වෙත ගියහොත් ඔවුන්ට වෛද්‍ය ආධාර නීතිමය සහ මානසික උපදේශන ලබා දීම සිදු කරනවා. අධිකරණ වෛද්‍ය සාක්ෂි එක්රස් කිරීම සඳහා ඔවුන්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට සිදුවනු ඇති. නමුත් මෙවැනි අවස්ථාවකදී කාන්තා වෛද්‍යවරියක් හෝ නිලධාරිනියක් හමුවීමට පවතින විකල්ප නොතිබිය හැකි. පැමිණිලිකරු සවිස්තරාත්මක පොලිස් ප්‍රකාශයක් සැපිය යුතු අතර කෙසේ නමුත් මෙය එකම දිනයකදී සිදු නොවීමටත් ඉඳ පවතිනවා. නීතිඥ මයිකල් බ්‍රැඩ්ලි පෙන්වා දෙන්නේ වාර්තාවක් සෑදීම ඉතා අපහසු දෙයක් වන නමුත් විඳිතයා තම අත්දැකීම් එකවර ප්‍රකාශ කිරීම නීති පද්ධතියට අවශ්‍ය වන බවයි. කෙසේ නමුත් මේ ඔස්සේ විඳිතයා මත ක්ෂණික බරක් පැටවීම සිදුවන බවත් නීතිඥ මයිකල් පෙන්වා දෙනවා.
It's a very difficult thing to make a report and an even more difficult thing to make a statement. But the system really needs the victim to get everything down on paper in one go. Otherwise, the prosecution case ultimately will be prejudiced if there are things added to it later or need to be corrected. So that sort of puts an immediate burden on the victim.
ඉන්වෙස්ටිගේටිව් නොහොත් ගවේෂනාත්මක මාධ්‍යවේදිනයක වන ජෙස් හිල් ආස්කින් ෆොරිට් වශයෙන් කොටස් තුනකින් යුත් වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කොට ඇති අතර ඒ ඔස්සේ කැමැත්තකින් තොරව සිදුවන ලිංගික සිදුවීම් ඔස්ට්‍රේලන්ු නීති පද්ධතිය තුළ සලකන ආකාරය ගවේෂණය කොට තිබෙනවා. ලිංගික අපරාධවලට ගොදුරු පිරිස ඔවුන්ගේ ප්‍රකාශ නිවැරදි බව සහතික කිරීම වැදගත් වන බවත් එවැනි අපරාධ දිගු කාලයක් ගත වුවත් වාර්තා කළ යුතු බවත් ඇය පවසනවා. මෙවැනි අපරාධ වාර්තා කිරීමට කාලසීමාවක් නොමැති නමුත් හැකියක්මනින් වාර්තා කිරීම වඩාත් යහපත් වන බවත් ඇය පෙන්වා දෙනවා. ලිංගික අපරාධවලට ගොදුරු වූවන් ඒ සම්බන්ධයෙන් වාර්තා කළ පසු විමර්ශන කටයුතු සඳහා එය පොලිසිය විසින් පවරා ගැනීම සිදු කරනවා. එවිට පැමිණිලිකරු ඔවුන්ගේම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු බවට පත්වනවා.
There's no time limit. Obviously, the sooner you report, the better, because the earlier you do it, the more evidence there's likely to be. A written statement to police is the most important document that's going to be used in court. So you need to make sure that it is exactly right. I've heard of people feeling awkward that when they read back over their statement, they see mistakes and they haven't felt confident enough to correct them. You have to make sure that everything in that statement is exactly right and don't feel intimidated because you're in a police station.
මෙම නඩුව විභාග කිරීම සඳහා පොලිසියට ප්‍රමාණවත් සාක්ෂි රැස්කරගත හැකි වුවහොත් එම සාක්ෂි රජයේ නඩු අධ්‍යක්ෂව විසින් සමාලෝචනය කිරීම සිදු කරනවා. එම සාක්ෂි රජයේ නඩු අධ්‍යක්ෂකවරයා පිළිගත හොත් අපරාධකරුට චෝදනා එල්ල කරන අතර පොලිසිය වරදකරු අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. කෙසේ නමුත් මාධ්‍යවේදිනියක වන ජෙස් පවසන්නේ යමෙකු අපරාධකරු වශයෙන් චෝදනා එල්ල නොකිරීම ඔස්සේ ලිංගික අතවර සිදු නොවූ බව එමගින් අදහස් නොවන බවයි. බොහෝ විට උසාවියේදී එයට එරෙහිව නැගී සිටීමට හැකිවනු ඇතැයින් ඔවුන් නොසිතන බව එමගින් අදහස් වන බවත් ඇය පෙන්වා දෙනවා. අනතුරුව වරදකරු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිදු කරන අතර චූදිත වරදකරු ඇප මත මුදා හැරිය හැකි අවස්ථා සහ ඇප නොමැතිව නිදහස් කරන අවස්ථාත් පවතිනවා. එබෙන්ම නඩු විභාගය තෙක් අපරාධකරුව අත්අඩංගුවේ තබා ගන්න අවස්ථාත් පවතිනවා.
If they don't press charges, it doesn't mean that the sexual assault didn't happen. It just means that they don't think that they'll be able to stand it up in court. So after this, they will then arrest and charge the alleged offender. Now, that alleged offender may be released on bail, or they may be released without bail. They may be held in custody until trial, but they won't necessarily be taken off the street at the point of arrest.
ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් වන නඩුව උසාවියට රැගෙන ගිය පසු විඳිතීන් සහ අනෙකුත් සාක්ෂිකරුවන් සිටිනම් ඔවුන් සාක්ෂි ලබා දිය යුතු වෙනවා. මෙහිදී විත්ති පාර්ශවයෙන් සහ පැමිණිලි පාර්ශවයෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරනවා. කෙසේ නමුත් ඊට ප්‍රතිවිරුද්ධව චූදිත වරදකරුට නිහඬව සිටීමට අයිතියක් පවතිනවා. එමෙන්ම විත්තිකරුට අපරාධය සඳහා වරදකරු නොවන බව පිළිගත හැකි අතර සුළු ලිංගික වරදිවලට පමණක් වරදකරු වශයෙන් පිළිගත හැකි. නීතිඥ මයිකල් පවසන්නේ නීති පද්ධතිය තුළ විඳිතීන්ට යම් මානසික පීඩනයක් එල්ල කරන බවයි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වන චෝදනා බහුතරයක එකම සාක්ෂිය වන්නේ විඳිතයාගේ සාක්ෂිය වන අතර සමස්ත නඩුවම සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කළ යුතු වීම මත විඳිතයාට දැඩි බරක් පැටවෙන බවත් නීතිඥ මයිකල් පෙන්වා දෙනවා. ලිංගික ක්‍රියාව තම අනුමැතියකින් තොරව සිදු වූ බව පැමිණිල්ල සිදු කරන්නා ඔප්පු කළ යුතු අතර එහිදී ලිංගිකව එක්වීමේදී අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇති බව විශ්වාස කළ බවට චෝදිතයා පැවසුවත් එම විශ්වාසය සාධාරණ නොවන බව නීතිඥ මයිකල් පවසනවා.
One of the things that's peculiar about rape is that in the vast majority of cases, the only evidence is the testimony of the victim. All of the burden is on the prosecution, which has to prove the whole case beyond reasonable doubt, which is a very high burden, and that the sexual act happened without consent, and that if there wasn't consent but the accused believed there was consent, then that belief wasn't reasonable.
බොහෝ ලිංගික අපරාධකරුවන් නිශ්ශබ්දතාවය රැකීමට ඇති ඔවුන්ගේ අයිතිය පවත්වාගෙන යන අතර සාක්ෂි දීමෙන් වැළකී සිටිනවා. මේ හේතුවෙන් නඩු විභාගයේ විඳිතයාගේ සාක්ෂිය මත පමණක් පැවතීම මත විඳිතයා සත්‍යවාදීද යන්න පිළිබඳව ගැටළු මතුවනවා. මෙහිදී චෝදනා එල්ලවන තැනැත්තා සාධාරණ සැකයක් මතු කිරීමට විඳිතයාගේ සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ සැකය මතු කිරීම සිදු කරනවා.
So the jury will only ever hear the complainant or the victim's story, and that is the only evidence that the Crown has to prove its case. For the defence to raise reasonable doubt, the pathway to that is to raise doubt about the credibility of the victim's testimony. So they will be called a liar.
ලිංගික අපරාධ සඳහා ගොදුරු පිරිසෙන් 90%ක් පමණ පිරිසක් තමා මුහුණ දුන් අත්දැකීම් පොලිසියට වාර්තා නොකරන බව වාර්තා වෙනවා. එමෙන්ම සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1 අයෙකු බොහෝ විට අපයෝජන හෝ දූෂණ පිළිබඳව අතිශයෝක්තියකින් යුත් ප්‍රකාශ සිදු කරන බවත් හෙළිව තිබෙනවා. මෙය විශේෂයෙන්ම බටහිර ප්‍රජාවන් විසින් වාර්තා වන ඉහළම අගයයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් පවසන්නේ වසර 10කට ආසන්න තම අත්දැකීම් මත අසත්‍ය ප්‍රකාශ කළ බවට සැකකරන විඳිතින් තමාට කලාතුරකින් හමු වන බවයි. එමෙන්ම මෙම ක්‍රියාවලිය හරහා යාමට කිසිවෙකුටත් අවශ්‍ය නොවන බවත් ජ්‍යෙෂ්ඨ සැරයන් මොනික් පෙන්වා දෙනවා.
From being a subject matter expert and having spent almost a decade in this field, I could say to you that nobody wants to go through this process. So nobody wants to expose themselves to being examined the way that the legal system examines them. So to make up something would be very, very, very unusual.
විත්තිකරු යම් චෝදනාවකට වරදකරු හොත් දඬුවම් නියම කිරීම මීළඟ පියවරයි. දඬුවම් දීමේදී විකල්ප බොහොමයක් ඇති අතර කිසිදු වරදක් වාර්තා කර නොමැත යන තැන සිට ප්‍රජාසේවය දක්වා එම පරාසය පැවතිය හැකි. එමෙන්ම ඔවුනට දඩයක් ලබා දීමේ සිට සිර දඬුවමක් ලබා දීම දක්වාත් එය විහිදෙනවා. කෙසේ නමුත් මේ ඔස්සේ විඳිතින් අධාරමත් කර හැකි බව මාධ්‍යවේදිනියක වන ජෙස් පවසනවා. දඬුවම් දීම නියම කිරීමේදී විඳිතයාට විඳිත බලපෑම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකි අතර මේ ඔස්සේ උසාවියට සහ දඬුවම් ලැබූ පුද්ගලයාට මේ බලපෑ ආකාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කළ හැකි.
Sentencing options can range from no conviction recorded to community service. They might even just get a fine to a prison term, which can also be disheartening for victim survivors sometimes if they feel like the sentence does not match what they were subjected to. And at sentencing, you can deliver usually a victim impact statement, which is a very important moment for a lot of victim survivors where they're able to say how that offence impacted them to the court and particularly to the person who offended against them.
මෑත අවසරවලදී ඇතැම් ඕස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශ ඔවුන්ගේ නීති වෙනස් කරමින් සිටිනවා. ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන විත්තිකරුවන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පෙර අනෙක් පාර්ශ්වයේ ස්ථිර අනුමැතිය ලබාගත් බව උසාවියේදී ඔප්පු කිරීමට නියෝග කිරීම මෙම වෙනස්කම් සඳහා ඇතුළත් වෙනවා. ඇතැම් අධිකරණ බල ප්‍රදේශ විධිමත් ලෙස තම අත්දැකීම් ඉදිරිපත් කිරීමට ලිංගික අතවර වාර්තා කිරීමේ විකල්ප හඳුන්වා දීමත් සිදු කරනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ SARO වැනි වාර්තා කරන පද්ධති පවතිනවා. එහිදී ඔබට ඔබේ ජීවිතයේ ඕනෑම වෙලාවක සිදුවිය හැකි ලිංගික අතවරයක් වාර්තා කළ හැකි අතර ඔබට උසාවිය දක්වා යාමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මාධ්‍යවේදිනියක වන ජෙස් පවසන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ලිඛිතව වාර්තා වීමක් මෙමගින් සිදුවන බවයි.
There are reporting systems like SARO, SARO in New South Wales, where you can report a sexual assault that could have happened any time in your life and you don't need to go through with the entire charging process all the way through to court, but it puts it on the record.
මෙය වෙනත් විඳිතින් ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් වන විඳිතින් සඳහා ප්‍රයෝජනවත් විකල්පයක් වන බව නීතිඥ මයිකල් පෙන්වා දෙනවා. එමෙන්ම මයිකල් පවසන්නේ බොහෝ විට සෙසු විඳිතීන් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමට මෙවැනි ලිංගික අපරාධ සඳහා ගොදුරු වූ පිරිස උත්සුක වන බවයි. මෙම විකල්ප ඔස්සේ සෙසු විඳිතීන්ගේ චෝදනා නැවතත් සැලකිල්ලට ගනිමින් චෝදනා ලද වැරදිකරුවෙකු හඹායාම සිදුවන බවත් නීතිඥ මයිකල් කියා සිටිනවා.
Very often the thing that is driving survivors is their concern about others, because there's no such thing as a single incident rapist. Now, the beauty of a reporting system like that is if there are other reports already in the system or subsequently are made in the system, then that can trigger the police to go back to the victims and say, hey, turns out, yes, this guy's a serial offender, at least, you know, allegedly, do you want to pursue it?
ඔබ ලිංගික අපරාධ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට තීරණය කළත් නැතත් ඔබට ප්‍රවේශ විය හැකි උපකාරක සේවා රැසක් ඕස්ට්‍රේලියාව තුළ පවතිනවා. ඔබ හෝ ඔබ දන්නා අයකු ලිංගික අතවර සඳහා ගොදුරු වුවහොත් 1800යි රෙස්පෙක්ට් අමතිය හැකි. එමෙන් ඔබට 13/11/14 ඔස්සේ ලයිෆ් ලයින් හෝ 1800/22/46/36 ඔස්සේ බියොන් බ්ලූ සම්බන්ධ කරගත හැකි. අද මෙම සෙටල්මන්ට් ගයිඩ් ගුවන් විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන තොරතුරු කියවා දැනගැනීමට හැකිවන පරිදි වෙබ් ලිපියක් ආකාරයට දැනටමත් අපගේ වෙබ් අඩවියේ පළ කොට තිබෙනවා. ඒ සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඉහළින් නැති මාතෘකා යන කොටසට පිවිසෙන්න.
ඒ SBS ගුවන් විදුලි පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේ ක්‍රියාවලියේදී ඔබට අවශ්‍ය කරන වැඩිදුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhalese. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.